SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, එහෙමනම් මේ සිකුරාදාත් අපි මේක් වෙන්නේ ලෝපුරා විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වෙන උණුසුම්, ඒ වගේම වැදගත් තොරතුරු ගැන අවධානයක් යොමු කරන අපේ SBS සිංහල සේවයේ ලෝවට විශේෂාංගයක් එක්ක. මේ සඳහා සුපුරුදු ලෙසින් අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ සතියේදී ලෝකයේ විවිධතින් වාර්තා වුණු උණුසුම්, ඒ වගේම වැදගත් තොරතුරු මොනවද කියලා. අමල්ගෙම ආයුබෝවන් අමල්.
ආයුබෝවන් නිපුන.
හොඳයි අමල්, අපි ඇමරිකාව පැත්තෙන් තමයි අද අපේ මේ ලොවට විශේෂංගය පටන් ගන්න. ඇමරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති ජෙලෙන්ස්කි ජනාධිපතිවරයාව ඒකාධිපතියෙකු වශයෙන් සඳහන් කළා මේ සතියේදී. තින් මාධ්‍ය හමුවක් කැඳවෙමින් තමයි ඇමරිකානු ජනාධිපතිවරයා මේ විවේචන මේ ආකාරයෙන් නිල වශයෙන් එල්ල කරේ. ඉතින් අමල්, අපි මේ ගැන එහෙමනම් අද මුලින්ම කතා කරමු.
ඔව් නිපුන, මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන් යුද්ධය නැවැත්වීම සම්බන්ධයෙන් ඔහු ඡන්දයට කලින් ප්‍රතිඥාවක් දීලා තිබුණා. ඔහු බලයට ඇවිල්ලා පැය 24ක් ඇතුළතදී රුසියානු යුක්රේන් යුද්ධය නතර කරනවා කියලා. නමුත් ඒක තාමත් කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් දැන් ගිය සතියේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් පුටින් ජනාධිපතිවරයාත් එක්කලා දීර්ඝ දුරකථන සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ දුරකථන සාකච්ඡාවට පස්සේ ඔහු ජෙලෙන්ස්කි ජනාධිපතිවරයාත් එක්කත් සාකච්ඡා කරලා තිබුණා. ඉතින් මේ සාකච්ඡා වලින් පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරලා තිබුණා යුක්රේන් යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව සහ රුසියාව අතර එකඟතාවයක් ඇති කරගෙන තියෙනවා. ඔහු විශ්වාස කරනවා කියලා පුටින් ජනාධිපතිවරයා මේ යුද්ධය අවසන් කිරීමට ඉතාමත්ම කැමැත්තෙන් සූදානමින් සිටිනවායි කියලා. දැන් ඔබ කිව්වා වගේ මේ මාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදීන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා තමයි මේ සාම වැඩපිළිවෙලකට බාධාව. ඔහු ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරනවා. ඔහු ඇත්තටම ඒකාධිපතියෙක් කියලා සඳහන් කළා. ඊට අමතරව මේ යුද්ධය පටන් ගත්තේ ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා කියන චෝදනාවත් එල්ල කළා. ඊට අමතරව ඔහු සඳහන් කළා මීට කලින් අවස්ථාවලදී මේ යුද්ධය නතර කර ගැනීමට අවස්ථාවන් ඇති වෙලා තිබුණත් ඒ අවස්ථාවලින් ප්‍රයෝජනය ගන්නට ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා සූදානම් වුණේ නැහැ කියලා. දැන් මේ මාධ්‍ය සාකච්ඡාවේ මේක ප්‍රකාශ කළාට පස්සේ මේ පිළිබඳව දැඩි වාග් ප්‍රහාරයක් ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කළා. තමාගේ සමාජ මාධ්‍ය ජාලාව භාවිතා කරමින් ජෙලෙන්ස්කි ජනාධිපතිවරයාට තවත් ප්‍රහාර එල්ල කරමින් කිව්වා ජෙලෙන්ස්කි කියන්නේ ඡන්දයෙන් පත්වෙච්ච ජනාධිපති කෙනෙක් නෙමෙයි, ඔහු දැන් ජනවරමක් නැති නායකයෙක්. ඔහුට ජනතාවගේ තියෙන පැහැදීම ඉතාම අඩුයි. ඔහුගේ අපි කියන මේ අප්‍රූවල් රේටින් එක 4%ටත් වඩා අඩුයි කියලා චෝදනාවක් එල්ල කළා. ඉතින් මේ චෝදනා වලට ප්‍රතිඋත්තර දීම සඳහා ජෙලෙන්ස්කි ජනාධිපතිවරයාත් සඳහන් කළා ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ සාවද්‍ය තොරතුරු, එහෙම නැත්නම් මේ මිස්ඉන්ෆර්මේෂන් වලට අහුවෙලා ඒවා පිළිගන්න තත්ත්වයක් තිබුණයි කියලා. ඉතින් ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා සඳහන් කළා තියෙනවා ඔහු විශ්වාස කරනවායි කියලා යුක්රේන් යුද්ධය මේ නතර කිරීමට ඇති කරගන්නා ඕනෑම පියවරකදී යුක්රේනයේ සහභාගීත්වය අත්‍යවශ්‍යයි. ඉතින් යුක්රේනය නැතිව සාම වැඩපිළිවෙලක් ඇති කරන්න බැහැයි කියන කාරණාව සඳහන් කළා. දැන් මේකට තවත් එකතු වෙනවා නිපුණ, මෙතන විශේෂ කාරණාවක් වන්නේ ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය, කියන්නේ ජනාධිපතිවරයාගේ පාලක පක්ෂයේ ප්‍රධානි වුණත් මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතයට විරුද්ධ අදහස් දක්වලා තියෙනවා. මොකද විශේෂයෙන්ම ඇමරිකාව දිගින් දිගටම සඳහන් කළේ මේ යුද්ධය පටන් ගත්තේ රුසියාවයි කියලා. ඉතින් ඒ ආකාරයෙන් තමයි මුලින් චෝදනා එල්ල කළේ. නමුත් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා නම් මේ යුද්ධය පටන් ගත්තේ ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා, කියන්නේ යුක්රේනයයි කියලා. ඒක මෙතෙක්කල් ඇමරිකාව ගත්තු ස්ථාවරයට හාත්පසින්ම වෙනත් එකක්. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂයේ ප්‍රබලයන්ම දැන් මේ වෙනකොට මේ ට්‍රම්ප්ගේ ස්ථාවරය විවේචනය කරන්න පටන් අරන් තිනවා. එකම ඩොනල්ඩ් ට්‍රම්ප් මේවට ප්‍රතිඋත්තර දෙමින් සඳහන් කරලා තියෙන්නේ ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා විකට නළුවෙක්. ඔහු ටිකක් එතරම් වැඩි සාර්ථකත්වයක් තියෙන විකට නළුවෙක් නෙමෙයි. හැබැයි ඔහුට හැකියාව තිබිලා තියෙනවා පලිටපු ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන්ව රවට්ටලා ඇමරිකාවෙන් විශාල ආධාර ප්‍රමාණයක් ලබා ගන්න. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා ඇමරිකානු ඩොලර් බිලියන 350කට වැඩි මුදලක් යුක්රේනයේ යුද මෙහෙයුම් සඳහා වියදම් කළයි කියලා. ඉතින් මේක යුරෝපා රටවල් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔවුන් සඳහන් කරලා තියෙනවා යුක්රේනයේ මේ රුසියාවට එරෙහිව කෙන යන යුද්ධේ වැඩි බරක් උසලලා තියෙන්නේ යුරෝපීය රටවල්. එතකොට යුක්රේනයේ තමන්ගේ දේශ සීමා නැවත ඒ තිබිච්ච තැන්වලට ගෙන එමනත්තං ඔවුන්ගේ අහිමි වෙච්ච භූමිය නැවත අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් යුරෝපයේ අනිත් රටවල් යුක්‍රේන් සමග තවමත් එකට හිට ගන්නවා කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ යුක්‍රේන් යුද්ධය සම්බන්ධයෙන් සෙලෙන්ස්කි ජනාධිපතිවරයා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් තියෙන අතර ඇති වෙලා තියෙන මේ අලුත් ආරවුලට අමතරව සියලුම යුරෝපයේ රටවල්වල නායකයන් මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතයට සම්පූර්ණයෙන්ම විරුද්ධ තත්ත්වයක ඉඳගලා මේක දැන් අලුත් යුරෝපය සහ ඇමරිකාව අතර අර්බුදයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා.
ඔවමල් ඒ වගේම දැන් ගාසා තීරයේ ඇමරිකානු බහරයට ගැනීම සහ ගාසා තීරයේ වැසියන් වෙනත් ප්‍රදේශවල ස්ථාපිත කිරීම සම්බන්ධිනුත් ඇමරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් ප්‍රකාශයට පත් කරා. ඉතින් මීට එරෙහිව මේ වෙද්දි අරාබි නායකයින් සෞදි අරාබියට රැස් වෙන්න සූදානම් කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. අමල් මේ ගැන මොන වගේ තොරතුරුද දැනගන්න තියෙන්නේ?
අපි කලින් මේ යුක්‍රේනය ගැන සාකච්ඡා කළා වගේම ගාසා තීරයේ සම්බන්ධයෙනුත් ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ තියෙන සැලසුම මේ වෙනකොට අනෙකුත් අරාබි කරේ සියලුම රටවල් තම තමන් අතර මොන මොන වෙනස්කම් මතභේද තිබුණත් ඔවුන් සියලු දෙනාම දැන් එක මතයකට ඇවිල්ලා තියෙනවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරන්නට. විශේෂයෙන්ම ගාසා තීරය ඇමරිකාව භාරයට අරගෙන එහි සංචාරක ව්‍යාපාරය වගේ දේවල් කරන්නට, එහෙම නැත්නම් අලුත් ඉදිකිරීම් කරලා මේ ප්‍රදේශයට පලස්තීන ජාතිකයන්ට ඇතුල් වීම තහනම් කිරීමේ වැඩපිළිවෙල අනෙකුත් අරාබි රටවල් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් මේ සඳහා ඔබ කිව්වා වගේ ඇත්තටම අද දිනේදී අරාබි නායකයන් රැස්වීමක් පවත්වන්නට නියමිතයි සෞදි අරාබියාවේ මේ කටයුත්ත ගැන සාකච්ඡා කරන්නට. ඉතින් මේ සාකච්ඡාව සඳහා සියලුම අරාබිකරේ රටවල් වල නායකයන්ට ආරාධනා කළා තියෙනවා. මෙතනින් විශේෂයෙන්ම ඊජිප්තුව, කටා රාජ්‍ය වගේ උදවිය මේ අවස්ථාවේදී ඔවුනොවුන්ගේ යෝජනා ඉදිරිපත් කළ තියෙනවා. ගාසා තීරය සම්බන්ධයෙන් කොහොමද මේ ප්‍රතිසංස්කරණය කරන්නට ඕනේ, වගේම නැවත ඉදිකිරීම සම්බන්ධයෙනුත් ගාසා තීරයේ දේශපාලන අනාගතය පිළිබඳවත් ඔවුන්ගේ විවිධ අදහස් මෙතන මතුවලා තියෙනවා. විශේෂයෙන්ම ඊජිප්තුව සහ කටා රාජ්‍ය වෙන වෙනම මෙතනදී යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒවා සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙලක් තමයි අද දිනේ තුලදී සෞදි අරාබියේ ඇති වෙන්නේ. මෙතනදී ප්‍රධානම කාරණාව ඇටියට ඔවුන් ඉස්මතු කරන්නේ මේ අතරම මේ රැස්වීම කැඳවන්නටත් හේතු වෙලා තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම තදින් සඳහන් කළා තියෙනවා ගාසා තීරයේ කිසිම පලස්තීන වැසියෙකුට එම ප්‍රදේශයට ඇතුල් වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. දැනට ගාසන්ස් එහෙම නැත්නම් ගාසා තීරයේ හිටපු පුරවැසියන් ඔවුන් ඊජිප්තුව සහ ජෝර්දානයේ නැවත පදිංචි කළ යුතුයි. ඒ සඳහා ඒ රටවල් දෙක ඇමරිකාවට සහාය විය යුතුයි කියන කාරණාවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා තියෙනවා. ඉතින් මේ කාරණාව ඒ රටවල් දෙක කියන්නේ ඊජිප්තුව සහ ජෝර්දානයේ බොහොම පැහැදිලිවම කියලා තියෙනවා එහෙම කරන්න බැහැයි කියලා. ඒකට ඔවුන් එකඟ නැහැ. ඊට අමතරව සෞදි අරාබියාව කියන්නේ ඇමරිකාවේ ඉතාමත්ම කිට්ටු හිතවතෙක් මේ අරාබි කරේ. සෞදි අරාබියාවත් මේ අවස්ථාවේදී ඇමරිකාවේ ස්ථාවරයට විරුද්ධ පටහැනි තැනක තමයි ඔවුන් සිටගෙන ඉන්නේ. ඒ එක්කම මේ ගාසා තීරයේ දේශපාලන අනාගතය සම්බන්ධත් නිපුණ සාකච්ඡා වෙලා තියෙනවා. මොකද බොහොම පැහැදිලිවම මේ ගාසා තීරයේ හමාස් සංවිධානයට නැවත බලය ලැබීම සුදුසු නැහැ, ඒක වළක්වන්නට කටයුතු කරන්න ඕනේ කියන කාරණාව බහුතරයක් වෙන අරාබි නායකයන් සඳහන් කළා තියෙනවා. ඒකම ඇමරිකාවත් මේ අවස්ථාවේදී හමාස් සංවිධානයට දේශපාලන වශයෙන් බලය ලැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කරලා තියෙනවා. ඒකට ඊශ්‍රායලයත් විරෝධය පළ කරලා තියෙනවා. නමුත් අරාබි නායකයන්ගේ බලාපොරොත්තු වෙන්නේ පලස්තීන ජාතිකයන්ට පිළිගත හැකි, විශේෂයෙන්ම දැනට බටහිර යුර පාලනය කරන පලස්තීන එහෙම නැත්නම් මේ මොහමඩ් අබ්බාස් නායකයාගේ පාලන යටතේ තියෙන පක්ෂයකට මේ ප්‍රදේශයේ ගාසා තීරයේ පාලනය ලබා දෙන්නට ඒ එක්කම සාමසාධක හමුදාවක් එහෙම නැත්නම් මේ පීස් කීපින් ෆෝස් එකක් මේ ප්‍රදේශයේ ස්ථානගත කරන්න. මොකද අනාගතයේදී නැවතත් ඊශ්‍රායලය සමග ආරවුලකට නොයන තත්ත්වයට කටයුතු කරන්නටත්, ඒ වගේම මේ ප්‍රදේශයේ මේ තියෙන පලස්තීන ඊශ්‍රායල් අර්බුදය විසඳීම සඳහා දිගු කාලීන වැඩපිළිවෙලක් හැටියට රටවල් දෙකක් බිහි කිරීම, ඊශ්‍රායලයට සමගාමීව ඊශ්‍රායලයට අල්ලපු පලස්තීන රාජ්‍යයක් පිහිටවීම, අපි කියන මේ ටූ ස්ටේට් සොලූෂන් කියන එක ක්‍රියාත්මක කිරීම සඳහාත් වැඩපිළිවෙලක් ගැන තමයි අද අරාබි නායකයන් සාකච්ඡා කරන්නට යොමු වෙන්නේ. ඉතින් මෙතනදී විශේෂයෙන්ම ඇමරිකාවේ ස්ථාවරයට පටහැනිව මුළු අරාබිකරයේම මේට කලින් අවස්ථාවල වෙන්වෙන් එහෙම නැත්නම් විවිධ අදහස් දැරුවත් දැන් ඔවුන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් එක්කලා එක ස්ථාවරයකට පැමිණ තියෙනවා. ඉතින් ඒ කටයුතු තමයි අද සිදුවන්න නියමිතව තියෙන්නේ.
ඇමරිකාව ගැනම තමයි අපි දැනුත් කතා බහ කරන්න සූදානම. මේ අතරතුරේ අමල් ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් මෝටරත් ඖෂධ වගේම වෙනත් ශ්‍රේෂ්ඨවල බදු වැඩි කළ හැකි බව සඳහන් කළා. ඔහුගේ ප්‍රතිපත්තිවලට අනුව ඉතින් මීට පස්සේ ඇමරිකානුවන්ට ලබා දෙන රථවාහනවල මිල ගණන් ඉහළ යා හැකි බවට තමයි ජර්මානු වීඩියේ ඔටෝලොබි නිල වශයෙන් සඳහන් කරේ මේ සතියේදී. මේ ප්‍රකාශයත් තීරණාත්මකයි නේද අමල්?
ඔව්, ඇත්තරම මේ අපි දැන් අපිට දිගටම කතා කරන්න වෙන්නේ නිපුණ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයන්. මොකද ඒක ඉතාමත්ම මුළු ලෝකයේම ආන්දෝලනයට ලක්වෙන, ලෝකයේ අති බහුතර ජනතාවට ඍජුවම බලපාන ආකාරයට ඔහුගේ මේ ප්‍රතිපත්ති නිසා ආර්ථික වශයෙන් උත් යම් කිසි විපාක විඳින්නට සිද්ධ වෙනවා. මෙතනදී ජර්මනියේ මෝටර රථ නිෂ්පාදකයන් සඳහන් කරන්නේ ට්‍රම්ප්ගේ අලුත්ම තර්ජනය තමයි ඇමරිකාවට ආනයනය කරන මෝටර රථවලට සුවිශේෂී තීරුබද්දක් ඇති කරන්නට ඕනේ කියලා. දැනට 2% තියෙන තීරුබද්ද 25% හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකට ඉහළ දමන්නට ඕනේ කියලා ට්‍රම්ප් ජනාධිපතිවරයා යෝජනා කරලා තියෙනවා. දැන් අපි දන්නවා මීට කලින් අවස්ථාවේදී ට්‍රම්ප් යෝජනා කළා ඇමරිකාවට ගෙන්වන සියලුම අමුද්‍රව්‍යවලට 25% බද්දක් පනවන්නට ඕනේ කියලා, විශේෂයෙන්ම ඇලුමිනියම් සහ යකඩ වගේ ඒ මූලද්‍රව්‍යවලටත් සුවිශේෂී තීරු බද්දක් පනවන්න ඕනේ කියලා. ඒක ඒ එක්කම චීනය, මෙක්සිකෝ වගේ සහ කැනඩාවෙන් ඇමරිකාවට එවන භාණ්ඩවලටත් මේ විදිහට සුවිශේෂ බදු පනවන්නට ඕනේ කියලා ඔහු යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒ අතරතුරේ තමයි මේ විදිහට මෝටර රථවලටත් මේ බද්දක් ගන්න ඕනේ කියලා කිව්වන් පස්සේ මේකේ මූලිකත්වය අරගෙන ජර්මනියේ මෝටර රථ නිෂ්පාදකයන් ඒට එරෙහිව ස්ථාවරයක් ගැනීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔවුන් සඳහන් කරනවා දැනට ඇමරිකාවේ නිෂ්පාදිත මෝටර රථවලට යුරෝපයේ වෙළඳපොළට ඇතුළු වීමට බාධාවක් නැහැ, සුවිශේෂී තීරුබද්දක් ඔවුන් අය කරන්නේ නැහැ. ඉතින් එවැනි වටපිටාවක් තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කරන යෝජනාව ඒක නිදහස් වෙළඳාමට බාධාවක්. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විදිහට විශේෂ තීරුබද්දක් ඇතිකරොත් ඔවුනුත් ඒකට ප්‍රතිඋත්තර දෙන්නට, එහෙම නැත්නම් තමන්ගේ රටවල් හරහා ප්‍රතිඋත්තර දෙන්නට කටයුතු කරනවා. ඉතින් මේක නිපුණ ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා තියෙනවා තමන්ගේ රටට පිටරටින් බඩු ගෙන්න ගන්නකොට එම රටවල් ඇමරිකාවේ බඩු ගන්නේ නැත්නම්, විශේෂයෙන්ම මේ වෙළඳ ශේෂය ඒ රටවල් වලට වාසි විදියට තියෙනවා නම් ඒ රටවල් වලට වැඩි තීරු බද්දක් නියම කරන්න, විශේෂයෙන්ම දැන් මේ ඇංජලුම් සම්බන්ධයෙන්ුත් ඒ වගේම අනෙකුත් අමුද්‍රව්‍ය සම්බන්ධෙනුත් ඒ ඉදිරි පියවර ගන්නවා කියන ඒ අනතුරු ඇඟීම කරලා තියෙනවා. ඉතින් මේ කාරණාව නිසා තමයි මේ ජර්මනියේ මෝටර රථ නිෂ්පාදකයන් මේ විදිහට ආරම්භ කරලා තියෙනවා මේ ට්‍රම්ප්ගේ තීරුබදු යෝජනාවට එරෙහිව කටයුතු කරන්නට. ඊට සමගාමීව ලෝකයේ විශේෂයෙන්ම මේ ආසියානු කලාපයේ ඉන්න අනිත් රටවලුත් දැන් තමන්ටත් මේ විදිහට තීරුබදු වැඩි තීරුබදු පනවන්නට පුළුවන්, ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් ඒවා එවන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් කටයුතු කරන්න කොහොමද කියන එක සම්බන්ධයෙන්ුත් මේ වෙනකොට විශේෂයෙන්ම ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව වගේ රටවල්, එකම ශ්‍රී ලංකාව වගේ රටවල්, මොකද ශ්‍රී ලංකාවත් විශාල ඇඟලුම් ප්‍රමාණයක් ඇමරිකාවට යවනවා. ඉතින් ඒ සාකච්ඡාව දැන් ආරම්භ වෙලා තියෙනවා මේ ට්‍රම්ප්ගේ අලුත් තීරුබදු වෙනත මේ ටැරිෆ් වැඩි කිරීම සම්බන්ධයෙන් ඒවට ප්‍රතිචාර දැක්වීම සඳහා.
හොඳයි, අපි දැන් යනවා ඉරානය පැත්තට. ඉරානය පහුගිය වසරේදී අවම වශයෙන් පුද්ගලින් 975 දෙනෙකුට මරණ දඬුවම ලබා දීලා තියෙනවා කියලා මානව හිමිකම් කණ්ඩායම් දෙකක් බ්‍රහස්පතින්දා දවසේදී ප්‍රකාශයට පත් කළා. ඉතින් ඉරානය මේ ආකාරයට මරණීය දඬනය භාවිත කිරීම තුළ ශීඝ්‍ර වර්ධනයක් දකින බවටත් ඔවුන් චෝදනා එල්ල කරනවා. මේ ගැන මොනවද අමල් දැනගන්න තියෙන, අපි අවසන් වශයෙන් ඒ ගැනත් කියමු.
මෙතන නිපුණ ඉරානය දෙවැනි වෙන්නේ චීනයට පමණයි මරණ දඬන නියම කිරීම සම්බන්ධයේ. ගිය අවුරුද්ද වෙනකොට 975 දෙනෙක් මේ විදිහට වැඩි පිරිසක් ප්‍රසිද්ධියේ මරණ දඬනයට ලක් කළ තියුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේක ඊට කලින් වසරත් එක්ක සංසන්දනය කරපුවාම 17% විතර වගේ වර්ධනයක්, ඒ කියන්නේ 2023 834 දෙනෙක්ට මරණ දඬනය නියම කළ ඒක ක්‍රියාත්මක කළ තිබුණා. ඉතින් අපි ගිය අවුරුද්ද බැලුවොත් ඒ මරණ දඬනය ලබා දුන්න විශේෂයෙන්ම එල්ලලා මරපු 975 දෙනා අතර කාන්තාවන් 31 දෙනෙකුත් ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් දන්නවා ඉරානය බොහෝ අවස්ථාවලදී මිනිමැරුම්, ඒ වගේම ස්ත්‍රී දූෂණ, ඊට අමතරව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන් වෙන සිරකරුවන්ට මරණ දඬනය නියම කිරීම සාමාන්‍ය දෙයක් හැටියට වෙනවා. නමුත් පහුගිය අවුරුදු දෙක දිහා බලපුවාම විශේෂයෙන්ම 2022 රජයට එරෙහිව ජනතාවගේ නැගීමත් එක්කලා ඔවුන් දැන් අලුත් කාණ්ඩයක් ඇතුළු කරලා තියෙනවා. රජයට ත්‍රස්තවාදී කටයුතු සහ රට අස්ථාවර කරන්නට කටයුතු කරන පුද්ගලයන්ටත් දැන් මරණ මරණදණ්ඩනය නියම කරන්නට කියලා ඔවුන් කටයුතු කළ තියෙන. ඉතින් මේ මරණදණ්ඩනයට ලක්වන පුද්ගලයන්ගේ වැඩිවීම බොහෝ වෙලාවට මේ දේශපාලන හේතුන් මත රජයේ විසින් වරදකරුවන් හැටියට නම් කරන පුද්ගලයන්, ඒ කියන්නේ රාජපාලනය කරන කණ්ඩායමට එරෙහිව කටයුතු කරන පුද්ගලයන්ටත් මේ විදිහට මරණදණ්ඩනය ලබා දීලා ඒ තුළින් රජයට එන විරෝධතාවය මැඩ පැවැත්වීමට කටයුතු කරනවා කියන චෝදනාව තමයි එල්ල කරලා තියෙන්නේ.
හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිත් සමග මේ සිකුරාදා දවසේදීත් සම්බන්ධ වෙලා අපිත් එක්ක මේ තොරතුරු බෙදා හදාගත්තට. එවනම් අපි ලබන සතියේත් ලොවට විශේෂාංගයෙන් මුණ ගැහෙමු. අයිබෝන් අමල්.
අයිබෝන් නිකුණ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.